Honorable Dr. Kaushal Yaruyatna, the floor is yours. You have 12 minutes.
Suti niyojya kathanayakathumani man hitanne api me avasthave mudal karaka sabha visen idiripat karapu vaarthawa gana karana vivadeedi man mata kalin katha karapu vipaksha nayaka tuma කරපු කතාවේ කාරණා දෙකක් ගැන එකඟ වෙනවා. එකක් තමයි මේ රිපෝට් එකේ අතරින් පතර කියවන්න නැතුව ඔක්කොම කියවන්න කියපු එක. මම හිතන්නේ ඒක හැමෝටම අදාළයි. අනිත් කාරණය තමයි මේ ලෝකේ හැමතැනකම මේ සයිබර් අපරාධ සිද්ධ වෙනවා කියන කාරණේ. එතුමා කිව්වා ඒකට ඔව් මමත් ඒක කියන්න තමයි උත්සාහ කරන්නේ. මේ මම අද උදේ කියව මේ ඉන්ටර්නෙට් ක්‍රයිම් කම්ප්ලේන්ට් සෙන්ටර් කියන FBI ආයතනයේ රිපෝට් එක. ඒකේ අති විශාල ප්‍රමාණයක ලෝකේ පුරා සිද්ධ වෙමින් යන අන්තර්ජාල අපරාධ සහ එහා බැඳුණු මුදල් වංචා ගැන සාකච්ඡා කරනවා. විශේෂයෙන් ඇමරිකාව නිකන් 2024 පමණක් ඩොලර් බිලියන 16ක වාර්තා ගැන කියනවා. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව එකතු වෙලා මේ වෙනුවෙන්ම ට්‍රයිලැටරල් සැන්ක්ෂන්ස් අගේන්ස් බුලට් ප්‍රූෆ් හොස්ටිං සර්විසස් කියලා සමස්ත අහිමිවීම් පිළිබඳව වැඩ කරන යාන්ත්‍රණයක් හදලා තියෙනවා. ඒ වගේම 2024 ඔස්ට්‍රේලියානු වාර්තාවක විතරක් කියනවා එක ගනුදෙනුවක් ගැන MNS එකේ ඩොලර් බිලියන 2.3ක් සයිබර් අපරාධ නිසා අහිමි වෙලා තියෙනවා කියලා. ඉන්දියාවෙත් මේ වගේම අතිවිශාල ප්‍රමාණයක් සයිබර් අපරාධ සිද්ධ වෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සයිබර් අපරාධ කියන්නේ අද අලුතින් අපේ ලංකාවට විතරක් වෙන දෙයක්වත් එහෙම නැත්නම් නව දෙයක් නෙමෙයි. මේක ලෝකය පුරා තර්ජනයක් වෙමින් පවතින විශාල අභියෝගයක්, රාජ්‍යයන්ට අභියෝගයක් වෙමින් පවතින නව තත්ත්වයක්. ඒ නිසා මං හිතන්නේ ලංකාව කුඩා රටක් ලෙස මේක පළවෙනි වතාවට මෙවැනි අතිවිශාල ප්‍රමාණයක එකක් අත්දැක්කට මේක ලංකාවෙත් කිසියම් ආකාරයක කාලයක් තිස්සේ පැවතෙමින් තිබුණු පරිපාලනමය සහ ක්‍රියාපටිපාටික දුර්වලතා නිසා මේ අවස්ථාවේ විශාල අභියෝගයකට මුහුණ දෙන්න තියෙනවා කියන එක තමයි රජයේ මුදල් කාරක සභාවේ මමත් සමාජිකාවක් ලෙස ඉන්නවා එහිදී සාකච්ඡා වුණේ. දැන් මෙතෙන්දි රජයේ මුදල් කාරක සභාවේ වගකීම මොකක්ද? මට හිතෙන්නේ විපක්ෂයට පැහැදිලි කළ දෙන්න අවශ්‍යයි. රජයේ මුදල් කාරක සභාව කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවත් FBI එකවත් එහෙම මොකක්වත් අපරාධ පරීක්ෂණ කරන යාන්ත්‍රණයක් නෙමෙයි. රජයේ මුදල් කාරක සභාව ඇත්තටම රජයේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නිසා එහි මේ සිදුවීම වටා පැවති කාර්යපටිපාටික අඬළු හුඬුතා හඳුනා ගැනීම සඳහා තමයි මෙම විශේෂ පරීක්ෂණය සහ ඒ කැඳවීම කරේ. එහිදී මම ස්තුතිවන්ත වෙනවා එහි සභාපතිතුමාට මේ වාර්තාව අංග සම්පූර්ණව ඉටු කරන්න. ඒ වගේම මේ අදාළ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙන්න කැමතියි මේ ගැන අංග සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන්න හැකියාව ලබා දුන්නට. දැන් මේ සයිබර් අපරාධය ඇති වෙලා උනේ කොයි කාලෙද? ඒක 2025 නොවැම්බර් ඉඳලා 2026 මාර්තුවලදී මෙසේ අපරාධයක් වී ඇතැයි අනාවරණය කරගන්නා දක්වා කාලය තුළ ඇත්තටම ලංකාවේ තිබුණේ ණය ගෙවීම පිළිබඳ සංක්‍රාන්ති කාලයක්. ඔබතුමා දන්නවා 2024 ජූනි මාසයේදී 2024 අංක 53 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත, ඒ කියන්නේ පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඇක්ට් එක ආවම ඒ කාලයේ මීට කලින් දශක ගණනාවක් ලංකාවේ ණය ගෙවීම සම්බන්ධව වගකීම තිබුණු මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවත් මේකට සම්බන්ධ වුණා. මේ ආයතන කිහිපයක තිබුණු ණය ගෙවීම පිළිබඳ වගකීම PDMO එකට, ඒ කියන්නේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරීමක් තමයි උනේ. ඉතින් එතෙන්දී මේ ණය ගෙවීමේ කාර්ය යම් විදිහකට සංක්‍රාන්තික කාලයක තමයි මෙහි පැවතුනේ. ඒකෙදි සාමාන්‍යයෙන් තිබුණු ක්‍රමවේදය තමයි ණය හිමියන්ගෙන් ERD එක, කියන්නේ External Resource Department එක, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ණය හිමියන්ගෙන් ඉන්වොයිස් අරගෙන ඒවා ණය කළමනාකරණ අංශයට දාලා එහි ඉන්වොයිස් ලබාගෙන ඒවා වෙරිෆයි කරගන්න ක්‍රියාවලිය තිබුණා. ඊට පස්සේ ඒ ලබාගත් ඉන්වොයිස් ශ්‍රී ලංකා මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත යොමු වුණා. ඊට පස්සේ ඒ සියලු සෑම ගෙවීමකටම අවශ්‍ය ගෙවීම් තොරතුරු ඇති බවට ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව විසින් වෙරිෆයි කරගෙන තමයි මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාකාර ලේකම් ගිණුමේ තැන්පත් කළ තියෙන විදේශ විනිමය භාවිතා කරමින් තමයි මේ මුදල් ගෙවීම සිද්ධ වුණේ. එතකොට ඔබතුමා දන්නවා මේ සම්පූර්ණ කර්තව්‍ය තුළ යම් ආකාරයක විවිධ අංශ මැදිහත් වෙලා තිබුණ මේ ණය ගෙවීමේ කාර්ය සඳහා. එහිදී පාවිච්චි කරපු ඔන්ලයින්, ඒ කියන්නේ අන්තර්ජාල සොෆ්ට්වෙයාර්ස්, ඒ කියන්නේ මෘදුකාංග, එහෙම නැත්නම් සත්‍යාපනය කර ගැනීම, ඒ කියන්නේ ඉන්වොයිස් වෙරිෆයි කර ගැනීමේ කාර්ය පටිපාටිය, ඒ වගේම එහිදී මුදල් ගෙවීමෙන් පසු කොහොමද අපි ඒක තහවුරු කරගන්නේ, මෙන්න මේ වගේ විශේෂ කාර්ය පටිපාටීන් ගණනාවක් එස්ටැබ්ලිෂ් වෙලා තිබුණ කාලයක් තිස්සේ. නමුත් මම කියන්න ඕනේ මේ අවස්ථාවේ වගකීම PDMO එකට, ඒ කියන්නේ රාජ්‍ය නායකණා කරන කාර්යාලයට පැවරුණාට මේ ප්‍රෝසෙස් එක, ඒ කියන්නේ මෙච්චර කාලයක් ණය ගෙවීමේ කාර්යය සිදු කරපු ප්‍රෝසෙස් එක, ක්‍රියාවලිය කිසිසේත්ම වෙනස් වෙලා තිබුණේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනේ. ඒ ප්‍රෝසෙස් එක තමයි දිගටම පාවිච්චි කරපු ප්‍රෝසෙස් එක. ඉතින් මේ ප්‍රෝසෙස් එක වෙන අතරේ මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අවස්ථා තුනකදී PDMO එකේ නිලධාරීන් මෙන්න මේ මාස 18ක සංක්‍රාන්ති කාලය තුල පුහුණු කරමින් ගියා. ඒ වගේම මේ පුහුණු කාලය අතරතුර ඉන් සර්විස් ට්‍රේනින් එකක් තමයි ලබා දුන්නේ. ක්‍රමයෙන් තමයි මේ වගකීම් පැවරුණේ. කියන්නේ උදාහරණයක් හැටියට 2025 මාර්තු මාසේ තමයි ණය පුහුණු කිරීම ආරම්භ කරේ. 2025 ඔක්තෝබර් වල දේශීය රාජ්‍ය මෙහෙයුම් රාජ්‍ය ණය කර්මනාකරණය කාර්යාලය වෙත බාර දෙනවා. ඔක්තෝබර් මාසේ විදේශ ණය පද්ධති සඳහා PDMO එකට ඇක්සස් එක ආරම්භ දෙනවා. ඒ වගේම 2025 දෙසැම්බර් 31 තමයි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිල වශයෙන් වහන්නේ දාන්නේ. නමුත් 2026 මැයි 22 තමයි අර සංක්‍රාන්ති මාස 18ක කාලය අවසන් වෙන්නේ නිල වශයෙන්. ඒ කියන්නේ මහ බැංකුව විසින් දරපු වගකීම් තාක්ෂණිකව අවසන් වෙලා තිබුණත් නිල වශයෙන් අවසන් කර බවට ගැසට් එක එන්නේ 2026 මැයි 22. නිසා අපි විශ්වාස කරනවා කිසියම් හේකින් අර ණය ගෙවීම සම්බන්ධව, ඒ විශේෂයෙන් විදේශ ණය ගෙවීම සම්බන්ධව, අන්තර්ජාල අපරාධ සම්බන්ධව, අන්තර්ජාල වංචාවන් සම්බන්ධව පුහුණුවක්, මනා පුහුණුවක් සහ දැනුමක් තිබූ මහ බැංකුව තව ටිකක් මේකෙදි මේ සැකයක් පැමිණි අවස්ථාවක තව ටිකක් විජිලන්ට් වුණා නම් අපි හිතනවා මේක වළක්වා ගැනීමේ හැකියාවක් තිබුණා කියලා. නමුත් ඒකෙදි කොහොම වුණත් ඒක සිද්ධ වුණේ නැහැ. අපි ඒකෙදි විශාල වශයෙන් මුදල් කමිටුවේදී සාකච්ඡා කරා මෙන්න මේ ප්‍රොසෙස් එකේ තිබෙන අඩුපාඩු නිසා මේ තාක්ෂණිකව මේ ගැටලුවක් ඇති වෙනවා කියලා. නමුත් වැදගත්ම දේ නියෝජ්‍ය කතානායකතුමනි, මේක උණු එකටත් වඩා මේක උණාට පස්සේ මොනවා කරේ කියන එක. මොකද මෙතෙන්දි දිගින් දිගටම උත්සාහ කරනවා මේක නිකන් අපරාධ පරීක්ෂණයක් කරලා වගේ මේකේ අවසාන වගකීම භාණ්ඩාගාර ලේකම් දැරිය යුතුයි හෝ ඇමතිතුමා දැරිය යුතුයි කියලා වගකීම දරන්න. එහෙම දෙයක් නෙමෙයි මුදල් කමිටුවේදී සිද්ධ වුණේ. මේ ප්‍රොසෙස් එකේ අඩුපාඩු හඳුනා ගැනීමක්. ඇත්තටම දැනගත් පසු මොනවද කරේ? 2026 ජනවාරි 9 සහ 2026 මාර්තු 7 දිනවල සර්ට් එකට ඊමේල් හඳුන්වල දියවලා තිබුණා. ඒ වගේම 2026 මාර්තු 24 වන දින ශ්‍රී ලංකා හදිසි පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබඳව දැනුම් දුන්නා. ඒ වගේම මූල්‍ය බුද්ධි ඒකකයටත් මේ තොරතුරු දැනුම් දීලා තියෙනවා අවශ්‍ය පරිදි. ඒ වගේම 2026 මාර්තු 24 දින මේ වංචනික අපරාධයට සම්බන්ධ වූ ගෙවීම් පිළිබඳව තාක්ෂණික විමර්ශන කටයුතු කමිටුවක් වහාම පත් කරා. ඒ කමිටුව ඇත්තටම මේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් AN හපුගල මහතා සහ තවත් නිලධාරීන් කණ්ඩායමක් ඇතුළුව 2026 අප්‍රේල් 10 වන මූලික විමර්ශනයක් සිදු කිරීමෙන් තමයි මේ නිලධාරීන් 4 දෙනාගේ වැඩතහනම් කරේ. ඇත්තටම මෙතෙන්දී මේ උත්සාහ කරනවා මේ 4 දෙනාව අල්ලලා මේ නිදහස් වෙන්න හදනවා කියලා. එහෙම එකක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි සිද්ධ වුණේ. ඇත්තටම මේ පරීක්ෂණය අවසන් වන තෙක් ඔවුන්ට ඒ පද්ධති වෙත ප්‍රවේශය තිබුණු නිසා වැඩතහනම් කිරීමක් කරලා තියෙනවා. ඇත්තටම අපි බලවත් ලෙස කනගාටු වෙනවා ඒ සියදිවි හානි කරගත් ඒ නිලධාරි මහත්මයා ගැන. මං හිතන්නේ ඒක නොවිය යුතු දෙයක් කිසිසේත්ම. ඒ නිසා ඒකත් කනගාටුව පළ කරනවා. ඒ වගේම මේයින් පස්සේ මොනවද කරේ? මොකද මේ අපේ වාර්තාවේ බලවත් ලෙස අපි නිර්දේශ කරන්න කරන්න මේ ක්‍රියාවලිය යථාවත් කරන්න ප්‍රෝසෙස් එක හරියට හදන්න කියන එක. ඇත්තටම මේකෙන් පස්සේ ණය සේවා කරන එක يعني ඩෙත් සර්විස්ින් සම්බන්ධව ණය හිමියන් සමග කෝඩිනේෂන් පාර්ට් එක සම්පූර්ණයෙන්ම PDMO එකට අරගෙන තියෙනවා දැන්. ඒ වගේම විධිමත් sannivedana මාර්ග ස්ථාපනය කළා අවම වශයෙන් dual verification එක දෙපැත්තකින් verify කරගන්න ක්‍රමයක් දැන් හදලා තියෙනවා. ඒ වගේම පළමු ගෙවීමට අවම වශයෙන් දින 10කට පෙර මාසික ණය සේවා කරන පුරෝකථනය ගෙවීම් අනුමැතිය සඳහා ලේකම්වරයා වෙත ඉදිරිපත් කරනවා. ඒ වගේම බැංකු තොරතුරු නිසි අවසරය සහිතව ඒ කියන්නේ ගෙවන්න තියෙන account numbers වෙනස් කරන්න තියෙන හැකියාව පිළිබඳ ලොකු අඩුපාඩුවක් අපි දැක්කා. එය නිසි අවසරය සහ verification එකෙන් තොරව වෙනස් කරන්න බැහැ කියන එක දැන් තහවුරු කළ තියෙනවා. වැදගත්ම කාරණය නියෝජ්‍ය කතානායකතුමනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණය සහායත් ඒ වගේම සර්ට් එකත් එක්ක එකතු වෙලා දැන් මේ 2016 තමයි මේ පද්ධතිය එක්ස්පයර් වෙලා තියෙන්නේ මේ සොෆ්ට්වෙයාර් එක. ඒක දැන් යථාවත් කරමින් ශක්තිමත් මෘදුකාංග පද්ධතියක් හදන්න කටයුතු කළ තියෙනවා. ඒ නිසා සියලු ආකාරවලින් මුදල් අමාත්‍යාංශය සහ PDMO එක අවශ්‍ය නිසි පියවර ටික දැන් අරගනිමින් ඉන්නවා. ඒ නිසා අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේක මේ වගේ අපරාධ වළක්වා ගන්න අපිට හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම ඊටාම ඉක්මනින් ගෙවීමක් කළවහම කුවිතාංශය ලබා ගැනීමේ ක්‍රමවේදෙත් අඩුපාඩු අපි දැක්කා. ඒ ටිකත් අපි කරගෙන යනවා. දැන් ගොඩක් අය අහනවා මෙතෙන්දි ටෙක්නිකල් ඩිෆෝල්ට් එකක්. ඒ කියන්නේ තාක්ෂණික වශයෙන් ණය ගෙවීම පැහැර හැරීමක් සිද්ධ වෙලා තියෙනවද කියලා. මම කියන්න කැමතියි අවධාරණය කරමින් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. මොකද අපි ණය ගෙවලා තියෙනවා. ඒ වගේම මේ සිදුවීම සිදුණු වහාම ණය හිමියා සමග සම්බන්ධතාවය පවත්වා ගනිමින් ඒ මේ එම්බසි එක හරහා සම්බන්ධය පවත්වා ගනිමින් ගෙනිහිලා තියෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි ජූනි මාසයේ ණය ගෙවීමේ ඊළඟ වාරිකය ගෙවන්න තිබුණා. අපි එම ණය හිමියාටම එය ගෙවා තිබෙනවා. ඒ නිසා කිසිදු ආකාරයකින් ටෙක්නිකල් ඩිෆෝල්ට් එකක් තාක්ෂණික වශයෙන් ණය පැහැර හැරීමක් මෙතන සිදු වෙලා නැහැ කියන එක වඩාත්ම මම අවධාරණය කරන්න කැමතියි. ඊළඟට මම දිගටම කියනවා මේ මෙතෙන්දී IMF එක සතුටු කරන්න අපි වැඩ කරනවා කියලා. මම කියන්න කැමතියි IMF එක සතුටු කරන්න නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි වැඩ කරන්නේ අපේ රටේ ජනතාව වෙනුවෙන්. අපේ රටේ ජනතාව අපිට මෙතන වගකීමක් දීලා තියෙනවා. දැඩි ලෙස බංකොලොත් වෙච්ච ආර්ථිකය රට හදලා ගන්න ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. ඒ වගේම 2015 2019 තමයි ලංකාව වැඩිම ප්‍රමාණයක් ස්වෛරීත්ව බැඳුම් කර අරගෙන තියෙන්නේ ඩොලර් බිලියන 12.5ක. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුව අපිට ණය ගැන කියලා දෙනකොට අපිට ඒකත් නැවත වතාවක් මතක් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මගේ කතාව මේන් අවසන් කරන්නම් මම නැවතත් අවධාරණය කරන්නේ අපි දීර්ඝ අපේ ආර්ථිකය ශක්තිමත් කරමින් ණය බරක් නොදරන රටේ රෝකේ ධනවත් රටක් බවට ලංකාව පත් කරන්න දියුණු වෙන රටක් බවට පත් කරන්න අපි සියලුම කටයුතු මේ වෙනකොට කරගෙන යමින් තියෙනවා කියන එක අවධාරණය කරන්න කැමතියි. බොහොම ස්තුතියි.